ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු කම්කරු එමුතු.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා කම්කරු වෘත්තිය සමත්තා මාත්‍යංශයේ වාර්තික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම ලිපිලේඛනයේ පිටපත් මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
පෙත්සම් පිළිගැන්වීම ගරු රමේෂ් පතිරණවන්.
නායකතුමනි, ගාල්ල ඇතුමලේ මාපල ගම පදිංචි කේබි චම්පිකා ජයසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගාල්ල එලියට් පාර අංක 180 ධර්ණ ස්ථානයේ පදිංචි KMGW ඩයස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගාල්ල වැකුණගොඩ අංක 5 ධර්ණ ස්ථානයේ පදිංචි SUS හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සම්ද පිළිගන්වමි.
ගරු පාටලි චම්පික රණවක මෙතුමා ඇබ්සන්ට්. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ.
ගරු කථානායකතුමනි, මම දැන් මාස දෙකකට විතර කලින් ඉඳලා පෙත්සම් හතරක් බාර දීලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ අඩුපාඩු මොන හරි තියෙනවා අපිට දැනුම් දීලත් නැහැ. දිගටම සභාවට එන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ. ප්‍රශ්න
ඒක සොයලා බලනවා. 2020 ඔක්තෝබර් 21 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැස්වීමේදී තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැට කටයුතු යෝජනා අයිටම් නම්බර් 1.
ගරු කථානායකතුමනි, මම ඉදිරිපත් කරනවා
සභාව එකඟද?
ආයි.
අයිටම් නම්බර් 2.
ගරු කථානායකතුමනි,
දැන් මේ සභානායකතුමා ඉදිරිපත් කරන්න යන යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ස්ථාවර නියෝගවලට පටහැනි. එතුමා කියන්න යනවා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කරන්න කලින්
කියන්නේ
ඉදිරිපත් කරන්න එපා. මේක කරන්න
ගරු කථානායකතුමනි, අද දින පාර්ලිමේන්තුවේ අංක 2 දරන විෂයයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 විධිවිධාන කුමක් සඳහන්ව තිබුණද? රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කරගනු ලැබිය යුතු කියන යෝජනාව මං ඉදිරිපත්
කරනවා. ගරු කථානායකතුමනි, අපේ විපක්ෂයට තියෙන්නේ කාරක සභාවල එක කාරක සභාවක විතරයි සභාපතිත්වය. හරි, ඒක තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඡන්දට බය නෙමෙයි මේ ජොන්සන් ඇමතුමා, මේක ප්‍රජාතන්ත්‍රවාදයක්. හරි, ප්‍රජාතන්ත්‍රවාද. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා, මට කතා කරන්න දෙන්න, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 121. සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ යන්නට යටත්ව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකු හා සාමාජික මන්ත්‍රීවරුන් 11 සමන්විත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යනුවෙන් හඳුන්වන කාරක සභාව තිබිය යුත්තේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මතු සඳහන් දේ පරීක්ෂා කරනු ලැබීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය විය යුතුයි. මොනවද ගරු කථානායකතුමනි? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 146 ව්‍යවස්ථාව යටතේ ආදායම එකතු පොඩ්ඩක් ඉන්න. 2, ඒකාබද්ධ මුදලෙන් අරමුදලෙන්
ගෙවීම
යනාදී වශයෙන් තියෙනවා. ඊළඟට තියෙනවා විසර්ජන 50 කෙටුම්පත ඉදිරිපත් කිරීමේ
නඩතුරු මුද්‍රණය කළා තියෙනවා.
තීරණය කරනවා කියන්නේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන එකයි මේ පාර්ලිමේන්තුවේ. ඇයි බයද?
ස්ටෑන්ඩින් කොමිටි එක ගත්ත තීරණයක්.
මාව ඉදිරිපත් කරලා තියෙන සභාපති හැටියට යෝජනා කර. ඇයි මට බයද? මට බයද? මාව ඉදිරිපත් කරලා තියෙනවානේ සභාපති
හැටියට.
You don't know what has happened in the committee. No. How can you say we are anti-democratic? We are acting according to democratic principles. Read the minutes. honorable members read the minutes without knowing what happened.
ඔබතුමා කාර්ක සභාවේ ගත්ත තීරණය ප්‍රකාශ කරලා උතුම් සභාව
ඔව් ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි මේ කාර්ක සභාවේ මේ කාර්ක සභාවේ රස I'm on my feet sir I'm on my feet
ඔබ නලින් බලන්න
මට පැහැදිලි කර දෙන්න මට
කියන්න
අර කථානායකතුමනි ස්ථාවර නියෝග 121 බොහොම පැහැදිලිව තියෙනවා ඇයන්නේ රජයේ මුදල් ලෙදවීම පවත්නා වර්ෂය සඳහා විශේෂ බලත අඩංගු
ඒකනේ හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා
මතකලේ නෑ ඔබතුමා මොකද්ද ඔබතුමා කථානායකතුමා විදියට මේ ස්ථාවර නියෝග අනුගමනය කරන්නේ නැත්නම් මේක කිලිසියන්ද
කාරක සභාවේ තීරණය
කරෝ
කාරක සභාවේ තීරණය ක්‍රියාත්මක කරන්න කියලා
කරෝ ඒ නිසා කරෝ කථානායකතුමනි මම ඉදිරිපත් කරනවා මේක සභාවට සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනවා No, how can you speak on 121? 121 is something
go ahead,
else.
Go ahead, Harsha. Hari. Harsha Disilla Mantuma.
Thank you. Sir,
Yen.
Let us all calm down. Honorable Leader of the House. May Apita, Hamama Sansunwen. Hari. රාජේ මුදල්
කවුරු සංසම්මනන හොඳයි
මේ කතා කරමු කෑ ගන්න නැතුව කතා
කරන්න පුළුවන්
මේ ස්ථාවර නියෝග වලට අනුවක් ගරු කථානායකතුමනි හර්ෂද සිල්වා කියන පුද්ගලයාගේ නම විපක්ෂයෙන් යෝජනා කරා පාර්ලිමේන්තුවේ විපක්ෂයට තියෙන එකම සභාපතිත්වයේ දරන්න පුළුවන් කාර්ක සභාවේ සභාපතිත්ව ධූරයට දැන් ඒ නම යෝජනා කරයින් පස්සේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මට ඒක ලබා නොදෙන්න
සභාපතිතුමනි
මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදයේදී මේ කාරක සභාවේ මේ අපිට දීලා තියෙන අයිතිය ලබා දෙන තුනෙන් දෙකක් ඔබතුමන් ළඟ තියෙන
සේමසිංහ මන්ත්‍රීතුමා
කියන්නේ ගරු කථානායකතුමනි
ඉන්න සංසුන් වෙන්න
ගරු කථානායකතුමනි දැන් මේ ප්‍රශ්නේ කථානායකතුමනි ගිය පාර්ලිමේන්තුව තියෙද්දී ජනාධිපතිතුමත් අගමැතිතුමත් විපක්ෂ නායකතුමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් මේ සියලුම දෙනා එක කණ්ඩායමක් හැටියට කටයුතු කරේ. ඒ අවස්ථාවේදී ගරු කථානායකතුමනි බහුතරයක් හිටපු විපක්ෂය හැටියට අපිට 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 පිළිගැනීමක්වත් නොදෙන මේගොල්ලන් ඒ කටයුත්ත කරේ. ඒ හින්දා ගරු කථානායකතුමනි බහුතර මන්ත්‍රීවරුන්ට ඒ කැමැත්ත දෙන්න.
හරි. ඔව් හර්ෂල් සිල්ල මන්තුමා කියන්නේ
සර් මෙතන තියෙන්නේ අපේ නම සඳහන් කරලා ඇරලා තියෙනවා හර්ෂද සිල්වා කියන පුද්ගලයා. ඇයි හර්ෂද සිල්වාට මේ තුනෙන් දෙකේ ආණ්ඩුව බයද?
හරි.
තුනෙන් දෙකේ ආණ්ඩුව බයද?
හරි.
එහෙනම් දෙන්න. එහෙනම් මේක දෙන්න.
හරි.
තුමනි ගරු කථානායකතුමනි
ඔව් සුසිල්පේ
මේ පනත
ගරු කථානායකතුමනි පොඩක් අහගෙන ඉන්න මම හිටියා ස්ථාවර කාර්ක සභාව you wait no I'm on my feet මෙයා කවුද බය වෙන්නේ කවුද මොකට බය වෙන්නේ ඔයා බිල්ලෙක්ද ඔයා බිල්ලෙක් නෙවෙයිනේ ඕම ඉන්න
සභානායකතුමා ඉදිරියට යන්න සභානායකතුමා ඔබතුමාගේ කාර්ය
මම ඉල්ලා සිටින කථානායකතුමනි සභාවේ අනුමැතියට මේ ඉදිරිපත් කරන ලෙසත් අපි කිසිම වැරද්දක් කරලා නැහැ කාරක සභාව රැස් වුණු විට කාරක සභාව විසින් පාර්ලිමේන්තු සභාවේ සභාවට යෝජනාවක් ගෙනන ලෙස කාරක සභාවේ සටහන් වී තිබෙන සටහන් වාර්තාව මම සභාගත කරනවා හර්ෂසීල මැතිතුමා කතා කරන්නේ තොරතුරු දැනගෙන නෙවෙයි හර්ෂසීල මැතිතුමා කතා කරන්නේ තොරතුරු දැනගෙන නෙමෙයි කාරක සභාව පත් කරාම අනිත් කාරක සභාව වගේ ඕනෑම කෙනෙක් සභාපතිවරයා කරන්න පුළුවන් ඒ නිසා මහාචාර්ය ආචාර්යතුමා ලැජ්ජ නැද අර අයිතිකාරයා අපේ පැත්තට සම්දි දුන්නාම ලැජ්ජ තමයි ඔබට ලැජ්ජ වෙන්න ඕනේ ඒ වෙච්චි දේට ගෙදර අස්සලා ගෙදර යන්න එලවන්න ඉස්සෙල්ලා ලේකම් පස්සලා ගෙදර යන්න. මම උගන්වන්න ඕනේ මේ මැතිතුමා බොහොම හොඳ කෙනෙක්. හොඳ කෙනෙක්. නමුත් එතුමා තොරතුරු දන්නේ නැතුව ඒ කතානායකතුමනි මේ කරුණ ඉදිරිපත් කරන්නේ ඔබතුමාගේ සභාපතිත්වයෙන් මේ කාරක සභාව රැස් වුණා. ඒ තොරතුරුවත් දන්නේ නැති ඔය තමයි කරුණ. ඒ නිසා මේ සභාව සම්මත කරන ලෙස I propose
සභාව එකඟද?
ආයි ආයි
අබේ සිංහමන්ත.
ආයි ආයි කතානායකතුමනි හා කත හරි මේ කතානායකතුමනි මම හිට මම කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් මවර කෝප කමිටුවේ ඉන්නවා. ගිය අවසරේ කෝප කමිටුවේ සහ කෝප් එකේ විපක්ෂයට දුන්නා ඒ සභාපතිකම් මේකේ දෙපාරම දීලා නැහැ දෙකේම දීලා නැහැ. මේ මුදල් කමිටුවේ සභාපතිකම් අපිට දෙන්න. මේක සම්ප්‍රදායක් විදිහට තිබුණා. ඒකින්ද මේක දෙන්න මේ කෝප එකේ දීලත් නැහැ කෝප් එකේ දීලත් නැහැ. මුදල් කාර්යක සභාවේ සභාපතිකමට අපි විපක්ෂයෙන් යෝජනා කරලා තියෙනවා. සාධ්‍ය සිල්ලා මේ තුවා එක ලබා දෙන්න. ඒක ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනා විශේෂයෙන්ම. මොකද්ද මේ වැඩේ තුනෙන් දෙක ආණ්ඩුවක් කියලා කියනවා. තුනෙන් දෙක ආණ්ඩුවක් නැයි
හරි හරි ඡන්දේ හරි දැන් නිස්සද්ද වෙන්න දැන් නිස්සද්ද වෙන්න ඡන්දෙට යන්න ඡන්දෙට යමු ඉඳ ගන්න දැන් ඡන්දය විමසන්න ඡන්දය පාවිච්චි කරන්න නිසද්ද වෙලා ඡන්දය පාවිච්චි කරන්න.
Thank you. ඉලෙක්ට්‍රොනික.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ යෝජනා අංක 2 පක්ෂව කුලපාත විපක්ෂව ලබපාත
න්‍යාය පත්‍රයේ යෝජනා අංක 2 පක්ෂව ඡන්දය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට පුළුවන් කුලපාත පාවිච්චි කරන්න විපක්ෂව පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට පුළුවන් රතුපාට පාවිච්චි කරන්න මධ්‍යස්ථව ඉන්න උදවියට කහපාට පාවිච්චි කරන්න ඡන්දෙන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඡන්දය විමසීම අවසන් නොහැකුණු මන්ත්‍රීවරු ඡන්දය දීමට නොහැකුණු මන්ත්‍රීවරු ඉන්නවා නම් කවුරුත් නැහැ එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා ඒ නිසා යෝජනාව සම්මතයි සභාව කල්තැබීමේ යෝජනාව බන්දුල ගුණවදන මුදල් අමාත්‍යතුමාට කරුණා පැහැදිලි කරන්න
ගරු කතානායකතුමනි අපේ උගත් මිත්‍ර හර්ෂ සිල්වා මැතිතුමා මේ ඡන්ද විමසීමේ ඉල්ලා සිටීමෙන් වැරදි චිත්‍රයක් සමාජයට ගෙනියන්න උත්සාහ දරන්න ඇති. මොකද ඔබතුමා දන්නවා 2015 මේ රජයේ යහපාලන රජයේ බලයට පත් වෙලා ඉස්සෙල්ලම මුදල් පිළිබඳ කාරක සභාව ආපු අවස්ථාවේදී අපි ඉල්ලා සිටියා මේ කාරක සභාවේ සභාපති ධූරය අපිට දෙන්න කියලා.
ඒ අනුව ජාපාන රජය විසින් ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කරලා සුවන්ජිරම් මහතා ඒ පාලක සභාවේ සභාපති ධුරයට පත් කරගත්ත විදිය ඉතරම් මම කියනවා. එහිදී ආණ්ඩුවේ හිටපු ලසන්ත අලගියවන්න මැතිතුමා මට පක්ෂව ඡන්දෙ දුන්නා. ගයන්ත මන්ත්‍රීතුමා ආණ්ඩුවේ ඉඳලා අපිට පක්ෂව ඡන්දෙ දුන්නා.
ඔව් හර්ෂ නිසිල්ල
මන්ත්‍රීතුමා
මේක මෙතනින් ඉවර කරොත් හොඳයි. දැන් ඡන්දයක් කමසල ඉවර කරානේ.
නෑ ඒක ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි. හැබැයි අපි මෙතන ඡන්දෙ ඉල්ලුවේ ගරු කතානායකතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙන සාවර නියෝග වලට අනුකූලව යන්නේ නැතුව වෙනස් කරපු නිසා ඡන්දයක් කිල්ලුවා. ඒගොල්ලෝ ඡන්දෙ දෙන්න ඒක පරාජය වුණා.
ඒක හරි ගෝමි සුදි
සභාවෙන් පත් කරගන්න එදා කලෙත් එහෙමයි. කාරක සභාවෙන් තමයි පත් කරේ. කාරක සභාවේ අපිව පෙරද්දුවේ කාරක සභාවේදී.
හරි බොහොම ස්තුති. සකල්ත බිමේ යෝජනා
නොවැම්බර්
මාසේ නායකතුමා
කාද බිමේස
ගරු කතානායකතුමනි මම මේ වෙලාවේ බොහොම වැදගත් ඉල්ලීමක් කරන්න තියෙනවා අපේ ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන්. මම හිතන්නේ විදේශ අමාත්‍යතුමා ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා අපේ රටට පැමිණෙනවයි කියලා. මම හිතන්නේ ඔබතුමාවත් හමු වෙනවා ඇති. ඒ සාකච්ඡාවලදී මම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාටත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් යෝජනාවක් කරනවා. අපේ රටේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමාට ට්‍රැවල් බෑන් එකක් දාලා තියෙනවා. කරුණාකරලා කොම්පෙයෝ මැතිතුමත් සමඟ කරන සාකච්ඡාවලදී මම දන්නවා කොරෝනා නිසා මේ විදේශ ගමන් අත්හිට වෙලා තිබෙන්නේ. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් කොම්පෙයෝ විදේශ ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරන්නට ඕන ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමාගේ ට්‍රැවල් බෑන් එක ලිෆ්ට් කරන්න. ඒ ට්‍රැවල් බෑන් එක ඉවත් කරන්න. මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා මේ රටේ සමස්ත ආරක්ෂක අංශයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය රණවීරුවන් වෙනුවෙන් අපේ ශවෙන්ද්‍ර සිල්ව මැතිතුමාට ඒ දාලා තියෙන ට්‍රැවල් බෑන් එක ගමන් තහනම ඉවත් කරන්නයි කියලා කරුණාකරලා ඔබතුමත් අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් පොම්පෙයෝ මැතිතුමා හමු වෙනකොට එක සාකච්ඡා කරලා ඒ ට්‍රැවල් බෑන් එක ඉවත් කරගන්නයි කියලා
කථානායකතුමනි විරුධපක්ෂ නායකතුමා කියපු කාරණේ ගැන අවධානය අද නෙමෙයි මුල් අවස්ථාවේදීම පැය 24ක් ඇතුළතද අපි විදේශ අමාත්‍යංශය හැටියට කැඳවලා අදාළ බලධාරීන්ට ඒ සාධාරණත්වයක් නැති බවත් ශ්‍රී ලංකාව දැනුම් දීලා තිබෙනවා රට වෙනුවෙන්. ඒ වග ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මෙවැනි කරුණු ඇති කරන්න ගිය ආණ්ඩුව ජිනීවාට ගිහිල්ලා කෝස්පොන්සර් කරපු මහා පාවාදීම අපේ යුද සෙනවිවරු අමතක කරන්න එපා. ඒ කරේ ගිය ආණ්ඩුවේ ඔබතුමාලා ඒ කෝස්පොන්සර්ෂිප් එනකුත් අපේ ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පත්වීමෙන් පස්සේ ජිනීවා වලට ගිහිල්ලා ඒ නිවත් වී අපේ යුද සෙනවිවරුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරලා තියෙනවා. මම මේට අතිරේකව සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනවා නොවැම්බර්
මාසේ. විපක්ෂ නායකතුමා තවත්
මම සත්භාවයෙන් මේ යෝජනාව කරේ. දැන් ලියුම් ලියන්න අවශ්‍ය නැහැ. වෙන මොනවත් අවශ්‍ය නැහැ. දැන් මූණට මූණම හම් වෙනවනේ. මූණට මූණම හම් වුණාම එතුමා පිටත් යන්න ඉස්සෙල්ලා එතුමාගේ ප්‍රකාශයක් ගන්න.
හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු විපක්ෂනායකතුමා කියපු කතාව හොඳයි. කලින්ම කිව්වනම් අපේ හමුදා සෙනවිවරුන්ට දඬුවම් කරන්න ගිහිල්ලා තමුන්ගේ ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා රට පාවා දෙන වෙලාවෙදිම කිව්වනම් මේව දෙයක් වෙන්නේ නැහැ. අපි ඒ නිසා මම ඉල්ල ඔනේ
මම ඔබතුමාට කියන්නම් ගරු විදේශ ඇමතිතුමනි අහන්න ඔබතුමන්ලාගේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමා පොඩ කතා කරන්න අවස්ථාව දෙන්න. වැදගත් ප්‍රශ්නයක් මතු කරන්න අවස්ථාව දෙන්න. අපේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිමාගෙන් අහන්න ඒ වගේම ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමාගෙනුත් අහන්න එතුමාගේ නම මේ රටේ යුද හමුදාපතිවරයා බවට පත් කිරීම සඳහා ඒකට පුෂ් කරේ, ඒකට තල්ලු කරේ සජිත් ප්‍රේමදාස වන මමයි. ඔන්න පැහැදිලිව මම කියන්නේ. ඒක අහන්න ශවෙන්ද සිල්ව මැතිතුමාගෙන්. ඒක ශවෙන්ද සිල්ව මැතිතුමාගෙන් උත් අහන්න.
බොහොම ස්තුතියි පක්ෂ නායකතුමා.
අරු කතානායක හරි. රයිට් රයිට් ඕකේ. ඕකේ ගරු. ගරු.
ඔය පක්ෂ නායකතුමා.
අරේ කරන්නේ.
තියෙන්නේ ඔය ලයින් එක.
නෑ 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 මේ මයික් ඔෆ් කරන බඩුවක් ඉන්න අරක.
ඕක ඇතුළේ ඔබතුමාට දීලා තියෙන ඔබතුමා පේන්නේ නෑ ඔබතුමාට.
එහෙම හොඳ නෑනේ.
ඔය තියෙන්නේ දීලා තියෙන්නේ.
ගරු කතානායකතුමනේ. බඩුවක් ගරු කතානායකතුමනේ. මෙතුමන්ලා නොදන්න කාරණාවක් මේ කියන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙනුත් අහන්න, ශවෙන්ද සිල්ව මැතිතුමාගෙනුත් අහන්න, එතුමාගේ නම ස්ථිර කරන්නට ඒකට ලොකුම ඉල්ලීම කරේ මමයි. ඒකින්ද මගේ යුතුයකමක් තියෙනවා. පොම්පේයෝ මැතිතුමා මේ ඇවිල්ලා මූණට මූණ සාකච්ඡා කරනකොට ඒ ගමන් තහනම ඉවත් කරගන්නේ කියන බොහොම සාධාරණ ඉල්ලීම කරන්නේ. මේ බොරුවට මේ ඉතිහාසය ගැන පච දොනවන්න ඕනේ නැහැ තමුන්න.
හරි දැන් ඕකට වාද වුණ නැහැ ඔය ඇති. ඕ අනුර කුමාර සනායකතුමා.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා දන්නවා සභානායකතුමා, දැන් මේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් වුණාම ඒ පනත පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කිරීමට පෙර අපිට ගරු කතානායකතුමනි ඊට පෙර අවස්ථාවක් තිබුණා. ආංශික කාර්ය සභාව පිහිටවන්න කලින් උපදේශක කාර්ය සභාවට ඒ පනත එනවා. ඒතොර ඒ පනතේ තියෙන ගැටලු අපිට උපදේශක කාර්ය සභාවේදී අමාත්‍යතුමත් ලේකම්තුමත් ඒ නිලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ අවස්ථාව තිබුණා. ඒ නිසා උපදේශක කාර්ය සභාවෙන් පසුව තමයි පාර්ලිමේන්තුවේ මේ පනත ඉදිරිපත් වුණේ. ඊට පසු උපදේශක කාර්ය සභාව අහෝසි ආංශික කාර්ය සභාව පිහිටුවට පසුව ඒ පනත ආංශික කාර්ය සභාව හරහා තමයි පාර්ලිමේන්තුවට ආයිතුව තිබුණේ. එතකොටත් ඒ පනතේ යම් ගැටලුවක් තිබුණා නම් ආංශික කාර්ය සභාවේ අපිට ඒ පිළිබඳ අමාත්‍යතුමත් ඉන්නවා, නිලධාරි මණ්ඩලයත් ඉන්නවා. ඒ ගැටලුව අපිට සාකච්ඡා කිරීමේ අවස්ථාවක් තිබුණා. දැන් ආංශික කාර්ය සභාව සහ උපදේශක කාර්ය සභාව ක්‍රියාත්මක නොවීම හේතු කොටගෙන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන පනතක් පිළිබඳව අපට තියෙන ගැටලු නිරාකරණය කරගත යුතු අවස්ථා, මේ යෝජනාවේ අරමුණ කුමක්ද කියලා සාකච්ඡා කිරීමේ අවස්ථාවක් නැහැ. උදාහරණයකට ගත්තොත් ඊයේ සම්මත කරපු 20 සංශෝධනයේ පිළිබඳව සමහර වගන්ති අපිට අර්ථකථන වෙන විදිහක් තිබෙනවා. හැබැයි අමාත්‍යතුමා ඒක දාපු අදහසක් තියෙන්න පුළුවන්. ඒතොර ඒ අපිට සාකච්ඡා කරගත යුතුයි මේ පාර්ලිමේන්තු විවාදයට පෙර. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලත් සම්ප්‍රදායක් හැටියට තිබුණේ මන්ත්‍රීවරුන්ට උපදේශක කාර්ය සභාව හරහා හෝ ආංශික කාර්ය සභාව හරහා මේ පනත සාකච්ඡා කිරීමෙන් පසුව තමයි පාර්ලිමේන්තුවට ගෙන ඉන්නේ කියලා. හැබැයි දැන් සිදු වී තිබෙන දේ තමයි ආංශික කාර්ය සභාව අත්විටුවා තිබුණා මේ පාර්ලිමේන්තුවේ යෝජනාවකි. සභානායකතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාවකි. ඒ වගේම උපදේශක කාර්ය සභාව ඒවා නිල, ඒ කියන්නේ ඒවා ස්ථාවර නියෝග අනුව උපදේශක කාර්ය සභාවට ගොස් මේ පාර්ලිමේන්තුවට ආ යුතුයි කියලා නැහැ. උපදේශක කාර්ය සභාව පිටවත් තිබෙන එක අවබෝධයකි. හැබැයි උපදේශක කාර්ය සභාවලට ඒ බලය පැවරීනේ. ඒ නිසා මා හිතනවා ගරු කතානායකතුමනි, අපි යම් පනතක් මේ පාර්ලිමේන්තුවේදී අපි අදහස් ඉදිරිපත් කරනවා. ඒක ඒ විදිමත් සංවාදයකට භාජනය වෙන්නේ නැහැ. ගැටලු නිරාකරණය වෙන්නේ නැහැ. මම හිතන්නේ 20 සංශෝධනයේ මයිතාමත් මයිතනේ එක වෙලාවකදී ඔබතුමාට අපි යෝජනාත් කරේ අපිට කතා කරමු වෙලාව. ඔබතුමාගේ අදහස් තියෙන පුළුවන් මේ සංශෝධන අරමුණ අපිට ඒක දැනෙන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ගරු කතානායකතුමනි මෙතෙන් සිට මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ඕනෑම පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අදාළ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය කැඳවා උපදේශක කාර්ය සභාව ආංශික කාර්ය සභාව සාකච්ඡා කිරීමේ ක්‍රමවේදයක් අදන්න. එසේ නොකොට ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට තිබෙන දෙන්න ඉඩ දෙන්න එපා. ඒකනේ උපදේශක කාර්ය සභාවේ අනුමැතියකින්
ඔබතුමාට දැනගන්න කියන්නේ නවින් දිසානායක කමිටුවේ යෝජනාව අනුව උපදේශක කාර්යක සභාවල් 10ක් ආංශික කාර්යක සභා 10ක් පිහිටවන්න දැන් කාර්යක සභාව තීන්දුව කළා තියෙනවා. නුදුරු අනාගතයේ ප්‍රශ්නේ විසඳේවි.
නමුත් කතානායකතුමනි, දැන් නුදුරු අනාගතයේ ප්‍රශ්නේ විසඳේවි.
ඔව්.
හැබැයි නුදුරු අනාගතයේ එන තෙක්
sorry මයන්ත දිසානායක
නුදුරු අනාගතයේ එන තෙක් කරු කතානායකතුමනි පනත් පාර්ලිමේන්තුවට එනවනි. එහෙනම් අපිට තියෙනවා නුදුරු අනාගතයේක විසඳන තෙක් නුදුරු අනාගතයේ තෙක් පනත් පාර්ලිමේන්තුවට නොගෙන ඉන්නවා. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ දැන් මේ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙමින් සම්මත වෙමින් යනවා. එතකොට අපිට එකම අවස්ථ දැන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නම් අඩමුතරමේ මන්ත්‍රීවරු කැඳවා අමාත්‍යතුමා විසින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ගැටළු නිරාකර ගැනීම අවස්ථාවක් තිබෙනවා. මා හිතන 20 වෙනි සංශෝධනයේට
දැන් මේ සියලු උපදේශක ආරක සභා රැස් වෙනවා.
ඔව්.
ඒ හින්දා ඒකේ අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ.
එහෙනම් ගරු කතානායක දැන් අපි තීන්දුවක් ඔබතුමා ප්‍රකාශ කරන්න මේ පාර්ලිමේන්තුවට යම් පනතක් ඉදිරිපත් කළ යුත්තේ උපදේශක සකාරක සභාවේ සාකච්ඡා කිරීමකින් අනුමැතියකින් පමණක් කියලා. එතකොට ඒක හරි. එහෙම බැඳීමක් නැහැ දැන්.
හරි. ඔව් ලංසමත්තුමා.
දානායකතුමනි අද අපි සන්තෝෂ වෙනවා අපේ රණවිරුව ගැන කතා කිරීම පිළිබඳ විශේෂ මොකද මෙතුමාව තමයි ජනාධිපති ධූරයට ගේන්න මංගල සමරවීර රනිල්ට විරුද්ධව කටයුතු කළේ. ඒ වගේම ගරු කතානායකතුමනි මේ සභාවේ ඕන තරම් උදාහරණ තියෙනවා ඕනම ස්ථාවර නියෝගයක් සභාවේ කැමැත්ත මත වෙනස් කරන්න. ඒක මෙතුමල්ලා මේ අණ්ඩු කුමාර දිසානායක මහත්තයා මේ සද්දෙන් පෞද්ගලික කාලේ
බොහොම ස්තුතියි. ඔව් රවු හකිම මෙතුමා
කතානායකතුමනි බොහොම ස්තුතියි. අපි මේ පනත් සලකා බැලීම සඳහා කලින් ස්ථාවර නියෝගවල ස්ථාවර කමිටු තිබුණා. කතානායකතුමනි කලින් ස්ථාවර නියෝගවලට අනුකූලව ස්ථාවර කමිටු ඒ බී කියලා තිබුණා. ඒ තුලින් ඒ ක්‍රමවේදය කලින් අමාත්‍යවරු තීරණය කරලා යම් ගැටළු සහගත කෙටුම්පත් තියෙනවා නම් ඒ ස්ථාවර කමිටු වලට යවනවා. දැන් ඒකට පරිබාහිර තමයි ඉන් පසු අපි විකල්පයක් හැටියට මේ ආංශික කාරක සභා ගියවර ස්ථාවර නියෝග හරහා පිහිටුවා. දැන් ඇත්තට මේක හොඳ ක්‍රියාදාමයක්. ඒ හොඳ ක්‍රියාදාමයක්. ඉතින් ඒ බැවින් මේ වගේ ගැටළු සහගත දේවල් විතරක් නෙවෙයි ඕනෑම පනතක් ඒ වගේ ආංශික කාරක සභා හරහා ඇවිල්ලා සභාවට සභාගර්භයට විවාදයට එන එක මේ නීති සම්පාදනය කිරීමේ හොඳ වැඩපිළිවෙලක්. ඉතින් ඒක විපක්ෂය හැටියට නෙවෙයි ආණ්ඩු පක්ෂයට වුණත් ඒක මේ ගැටළු निराකරණය කරගන්න විවාදයට ඒමට පෙර ලෙහෙසි වෙනවා. ඉතින් ඒ බැවින් තමයි මේ ක්‍රියාදාමය පිළිබඳව අනු කුමාර දිසානායක මැතිතුමා මතක
කළේ. ඒකම
තිබුණු ස්ටෑන්ඩින් කමිටීස් ඒ බී කියලා තිබුණු ඒවට අමතරව මේ අලුත් විකල්ප ක්‍රියාමාර්ගය අපි පාවිච්චි කළ යුතුයි කතානායකතුමනි.
ඒ ක්‍රමවේදය එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. සංයුතිය විතරයි වෙනස් වුණේ.
කතානායකතුමනි මේ වෙන විට සෑම උපදේශක කාරක සභාවක්ම පත් කරලා උපදේශක කාරක සභා රැස්වීම පැවැත්වීමට සියලු විධිවිධාන සලසා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ විවාද නිසා කෝවිඩ් රස්වීම නිසා ඊළඟ සතියේ සිට දැන් ඉඩකඩ ලැබෙනවා පාර්ලිමේන්තුවට මේ උපදේශක කාරක සභා සියල්ල පවත්වන්න. ඒ නිසා ගරු කතානායකතුමනි අද දින නොවැම්බර් මාස 3 වන දින පෙරවරු 10 දක්වා සභාව කල්තැබිය යුතුයි යෝජනා කළේ.
සභා කල්තැබීම යෝජනාව අනුර කුමාර දිසානායක මහත්තයා.
ගරු කතානායකතුමනි සභාව කල්තැබීම යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂම ගරු කතානායකතුමනි අපි මේ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර සමහර මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමහර කුඩු ජාවාරම් කරුවන් ඒ කුඩු තොගේ නිදහස් කරන්න පෙර පොඩි ෂොට් එකක් දාලා පරීක්ෂාවට භාජනය කරනවා. එන ක්වොලිටි චෙක් කරලා ඒක තමයි මට හිතෙන්නේ. වචන හැසිරීම් කියන ඒවා උදේම ක්වොලිටි බලලා බඩු හොඳද කියලා. දැන් ඒක නෙවෙයි මම කිව්වේ දිලන් පෙරවතුමා. ඒකත් පොඩි ඔව් ඒකේ තියෙන පොඩි ඒ වටත් එක්ක ක්වොලිටි උදේ ක්වොලිටි බලලා ඇවිල්ලා. හරි. ඒ නිසා ගරු කතානායකතුමා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. හරි නේද? රත්තත් හරිනේ ක්වොලිටි බලලා ඇවිල්ලානේ. ආ ඒක තමයි එතුමත් උළුවන්නෝ. හරි. ඒ නිසා ගරු කතානායකතුමනි කොවිඩ් 19 වසංගතයේ පළමු අදියරට වඩා දෙවැනි අදියරේ දරුණු වෙමින් නැති බව පෙන්눔 කරමින් තිබේ. මෙබැවින් සමාජය තුල යම් තැතිගැන්මක් හා අනාරක්ෂිත භාවයක් පිළිබඳව හැඟීමක් පැතිරිමින් නැත. සාමාන්‍ය ජනතාව තුළ හුදු මෙවැනි හැඟීමක් වර්ධනය වෙමින් තිබෙනවා. මෙන්ම ඔවුන්ට රෝගයට ගොදුරුවීමේ අවදානමද ඉහළ යමින් තිබේ. එසේම වසංගත හේතුවෙන් ජනජීවිතය අඩාල වී ඇති ජනකොටස්වලට මතුව ගැටලුකාරී තත්ත්වයන්ද ඇත. කොවිඩ් වසංගත මර්ධනයට ඍජුව සම්බන්ධ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලෙස ආරක්ෂක අංශ රෝගයට ගොදුරුවීමේ අවදානමක් තිබෙනවා. මෙන්ම රෝග මර්ධන කටයුතුන්ගේ මුහුණපාන අමතර ගැටලුකාරී තත්ත්වයන්ද පැන නැගෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ රෝග මර්ධනයට අදාළ ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබා දෙන ලෙසත් ජනජීවිතය අඩාල වීම හේතුවෙන් අසරණ බවට පත්වී තිබෙන ජනතාවට සහන සලසා දෙන ලෙසත් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව නිවැරදි දත්ත තොරතුරු ජනතාව වෙත සපයන ලෙසත් මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කථානායකතුමනි, විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වයේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් අපිට මාර්තු මාසේ 9 වෙනිදා මා හිතන්නේ පළමු වතාවට මුණ ගැහෙනවා. ඊට පසුව යම් ප්‍රමාණයක් මේක සමාජයේ පැතිරෙමින් තිබුණත් ආණ්ඩු විසින් ගනු ලැබූ සමහර නිසේදිනී කරුණු තිබෙන අතර නමුත් ගනු ලැබූ යම් සාධනීය කරුණු හේතු කොටගෙන යම් ආකාරයකට අපිට පළවෙනි පියවර මැඩ පවත්වා ගැනීම හැකියාව ලැබුණා. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ, එවැගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යතුමිය, කාර්ය සාධක බලකායන් ගනු ලැබූ මෙහෙම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ පිළිබඳ අපිට ඇගයීමක් තිබෙනවා. නමුත් ඒ පළමු අදියරෙන් පසුව නැවත නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළත් මේ වසංගතය පැතිරී ගිපු ආකාරය පිළිබඳ අනෙක් රටවල් කෙරෙහි සංසන්දනය කරලා බැලුවත් නැවත අවස්ථාවක් මතුවීමේ අනතුරක් තිබුණා. ඒක මම හිතන්නේ අනෙක් රටවල් වලින්ත් අපිට පෙන්නුම් කරලා තිබුණා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් දිගින් දිගටම අනතුරු අඟවමින් තිබුණා. නැවත අදියරයකින් මේක මතුවීමේ අනතුරක් තිබෙන බව. එනිසා මා හිතනවා පළමු අදියර යම් ප්‍රමාණයකින් අවසන් වූවට පසුව දෙවනි අදියරයක් මතුවේයි කියන හැඟීමකින් යුතුව අවශ්‍ය වෙන නීතිමය රැකවරණ මායිත නිරෝධායන නීති පවා ගැසට් කරනු ලැබුවේ මේ දෙවනි අදියරෙන් පසු. එනිසා අවශ්‍ය අවධානය ගිලිහි ගියපු බව තමයි පෙන්නුම් කරන්නේ. උදාහරණයකට ගත්තොත් ඒ කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා පිහිටවා තිබෙන කාර්ය සාධක බලකාය මා දැක්ක පුවත්පතවල වාර්තා කළ තිබුණා මාස දෙකකටවත් කැඳවී නැති බව. මා දන්නේ ඒක ඇත්තද නැතිද කියලා පාත්‍ර වාර්තා කළ තිබුණේ. ඒකෙන් කියන්නේ දෙවනි අවදානම පිළිබඳව ආණ්ඩු විසින් තබා ගත යුතු බර මා හිතන ආණ්ඩුව පමණක් නෙවෙයි සමාජයක් විසින් ඒ පිළිබඳ දැක්විය යුතු ආරක්ෂිතභාවය සැලක යුතු ප්‍රමාණකින් බිඳවට්ටවා තිබුණා. ඒ හේතු කොටගෙන තමයි මේ දෙවෙනි අදියරක් නැවත මතුවී තිබෙන්නේ. මේ දෙවෙනි අදියර පළමු කොටම ගරු කථානායකතුමින් තාම සැකයක් මතුවී තිබෙනවා. මේ දෙවෙනි අදියර ලංකාවට ආවේ කොහොමද කියන ප්‍රශ්නේ. විශේෂයෙන්ම මිනුවන්ගොඩ බැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ඒ කර්මාන්ත හිමියන් එක්ක මා හිතන්නේ අපි කාටවත් ගැටලුවක් නොතිබෙන්න පුළුවන්. ඔවුන් අපේ රටේ ආර්ථිකයට සැලකීතු දායකත්වය සපේන ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ධනේ විසින් හෝ තමන්ගේ බලය විසින් හෝ තමන්ගේ ආයතනයක් තුළ මෙම වසංගත තත්ත්වය ඇතුළීම හා පැතිරිවීම වැළැක්වීම වෙනුවෙන් තබා ගත යුතු නිසි අවධානය සහ නිසි මැදිහත්වීම සිදු නොකොට තිබෙන බව තමයි වාර්තා වී තිබෙන්නේ. උදාහරණයකට ගත්තොත් ගරු කථානායකතුමනි, මෙම ආයතනය සඳහා UL 11:59 දරන ගුවන් යානයෙන් පහුගිය සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා ඉන්දියාවේ සිට කණ්ඩායම් පැමිණලා තිබෙනවා. බෙන්ඩික්ස් කම්පැනි විසින් තමයි ඒගොල්ලෝ ගෙනල්ලා තිබෙන්නේ. එතකොට එහෙම ශ්‍රමික කණ්ඩායමක් ගෙනා බවත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම තවත් වාර්තාවන් පළ වී තිබෙනවා. යම් ඉන්දියානු වන් කළමනාකරණ මට්ටමේ කණ්ඩායමකුත් මෙම ආයතන වෙත ගෙනාපු බව. එනිසා ගරු කථානායකතුමනි, මේ ඉන්දියාවේ සිට බෙන්ඩික්ස් ආයතන සඳහා ගෙනාපු සේවකයින් නිසි නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කරාද කියන එකක් යම් ඉන්දියානුවන් ප්‍රමාණයක් මේකට ඇතුළු වුණා නම් ගෙන්නුවා නම් එම ඉන්දියානුවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග අනුගමන කරාද කියන එකක් පිළිබඳ මේකට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු තිබෙනවා. මොකද මා දැක්කා මේ කාර්ය සාධක බලකාය ප්‍රධානී හමුදාපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා. තාමත් බෙන්ඩික්ස් ආයතනයට මෙම වසංගත තත්ත්වය ඇතුළු වුණේ කොහොමද කියන එක පිළිබඳව, මෙම වෛරසය ඇතුළු වුණේ කොහොමද කියන එක පිළිබඳව සාක්ෂි හෝ සොයාගෙන නොමැති බව. ඇතුළුවීම පිළිබඳ විතරක් නෙවෙයි, ඇතුළු වුණාට පසුව ගරු කථානායකතුමනි, එකවර දහසකට වඩා දින කෙටි දින කීපයක් ඇතුළත මුණ ගැසුණු තැන තමයි බෙන්ඩික්ස් ආයතනය.
ගරු මන්ත්‍රීතුමා, අපේ දැනගැනීම සඳහා ඔබතුමා ඔය දැන් ගුවන් යාන අංක කියලා මේ ඉන්දියන් ජාතිකින් මේ ලංකාවට ගෙනාවයි කියන කාරණාව ඉදිරිපත් කරන්න තොරතුරු පදනම් කරගත්තේ කොහෙන්ද?
මා පදනම් කරගත්තේ මත්තල ගුවන්තොට පොළ වෙත පැමිණි ගුවන් යානයන් සහ ගුවන් මාගින් පිළිබඳ විස්තර.
මත්තල තාපේට.
ඔව් මා පදනම් කරගත්තේ මත් ඔබතුමා යර්තින මත්තල ගුවන්තොට පොළ තමයි මේ ගුවන් යානය පැමිණලා තිබෙන්නේ.
මොකද අපි දන්නා තොරතුරු පදනහිතෙන් නම් ඉන්දියාවෙන් කවුරුවක්වත් ගෙනාවේ නැහැ කියන එක අපිට තියෙන තොරතුරු.
ඔව් මා මේ ඉදිරිපත් කරපු තොරතුරු ඔබතුමා හොයලා බලන්න. එකක් මෙහෙම තිබුණා. එතන තියෙනවා මේ ඔතන පරස්පරයක් මත වෙන්න පුළුවන් මෙහෙම. ඉන්දියානුවන් ආවද නැද්ද කියන එක පිළිබඳව සැකයක් තිබෙනවා. ඉන්දියානුවන් බෙන්ඩික්ස් ආයතනයේ ඉන්දියානුවන් දැනට ප්‍රතික්ෂේප කරමින් තිබෙන්නේ බෙන්ඩික්ස් ආයතනයෙන් ඉන්දියානුවන් නොගෙන්න උබව. හැබැයි බෙන්ඩික්ස් ආයතනයේ ඉන්දියාවේ තිබෙන සාකාවක ශ්‍රී ලාංකිකෙන් වැඩ කරනවා. ඒතර දැන් ඔබතුමා ප්‍රතික්ෂේප කරනවාද ඉන්දියානුවන් නෙවෙයි ඉන්දියාවේ පිහිටා තිබෙන බෙන්ඩික්ස් ආයතනයක වැඩ කරන ශ්‍රී ලාංකිකයන් ගෙනාවෙත් නැද කියලා ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා?
මෙතුමා මේ අහපු කාරණාවත් එක්ක, මොකද මේ වෙනකොට විදේශ රටවල් වල ඉන්න 40,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. මැද පෙරදිගින් විතරක් 17,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඉතුරු අය ඉන්දියාව ඇතුළු යුරෝපේ රටවල් වලුත් ගෙනල්ලා තියෙනවා. එතකොට ඔය බ්‍රැන්ඩික්ස් ආයතනයෙන්ද කියන එක අපි වෙනම ගෙනල්ලාද කියන එකත් බලන්න.
මා කියන්නේ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය මත මා කලින් සඳහන් කළාද ගුවන් යානයෙන් මත්තලට ඉන්දියාවේ සිට ඔවුන් ඉන්දියානුවන්ද උන් ශ්‍රී ලාංකිකයන්ද කියන ભેදකින් තොරව ඉන්දියාවේ සිට කණ්ඩායමක් ගෙනල්ලා තිබෙනවා. මා අහන්නේ එම කණ්ඩායම නිසි නිරෝධායන ක්‍රියාමාර්ගයකට අනුගමනය කරාද? මොකද සැප්තැම්බර් 22 නම් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල සති දෙකක් ඉන්න ඕනා. ඒක න ආසන්න වශයෙන් ගත්තොත් ඔක්තෝබර් 6 නිරෝධායන කරාට පසුව ඔවුන් තව සති දෙකක් ස්වයන් නිරෝධායනකට ලක් වෙන්න ඕන. ද ඔක්තෝබර් 6 සිට එහෙනම් ඔක්තෝබර් 20 ඒ කියන්නේ පහුගිය අඟහරුවාදා දක්වා ඔවුන් එක්ක නිරෝධායන මධ්‍යස්ථානයක එක්ක තමන්ගේ නිවසේ ස්වයන් නිරෝධායන ඉන්න ඕන. හැබැයි මම දැනගන්න කැමතියි මේ බෙන්ඩික්ස් ආයතන ගෙන්වන ලද සේවක පිරිස ස්වයන් නිරෝධායන හිටියද පහුගිය ඔක්තෝබර් 20 වෙනකම්. මොකද සාමාන්‍යයෙන් කියන්නේ සති දෙකක් නිරෝධායන මධ්‍යස්ථාන සති දෙකක් ස්වයන් නිරෝධායන. එහෙනම් මේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ආපු සේවක පිරිස ඔක්තෝබර් 20 දක්වා නිරෝධායන ඉන්න ඕන. ඔව් PHIලා විසින් ප්‍රකාශ කරලා තිබුණා ඔවුන් කිසිදු කෙනෙක් ස්වයන් නිරෝධායන ලක් කරේ නැහැ කියලා. මොකද ස්වයන් නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ PHI මහතුරුවරයා. හැබැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු ප්‍රකාශ කරලා තිබෙනවා ඔවුන්ගේ අනුදැනුමෙන් සහ ඔවුන්ගේ අවබෝධයෙන් එවැනි ස්වයන් නිරෝධන ක්‍රියාවලියකට අවතීර්ණ නැති වී බව. ඒ නිසා එහෙනම් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන නිරෝධායන ප්‍රතිපත්තිය නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කර බව පෙන්නුම් කරනවා. ඊළඟ දෙවෙනි කරුණ මේ කර්මාන්තශාලාවට ඇතුළු වන්නට පසු ගරු කථානායකතුමනි මේ කර්මාන්තශාලා නැවත විවෘත කිරීමේදී එම කර්මාන්තශාලා කරුවන් පැත්තෙනුත් මේ යෝජනාව මේක විවෘත කරන්න එක හරි. ආණ්ඩුව පැත්තෙනුත් උවමනාවක් තිබුණා මේක විවෘත කරන්න එක හරි. ඒ නිසා කර්මාන්තකරුවන්ගේ පැත්තෙන් තමන්ගේ ආයතන ඇතුළ මේම වෛරසය ඇතුළු වීමත් පැතිරවීමත් වැළැක්වීම වෙනුවෙන් ඔවුන් විසින් අනුගමනය කළ යුතු යම් ක්‍රියාමාර්ග තිබුණා. හැබැයි මේක සිදුවීම් දෙස බලපුවාම ඒ අවශ්‍ය මැදිහත් වීම බෙන්ඩික්ස් ආයතනය කර නැති බව තමයි පෙන්නුම් කරන්නේ. ගරු කථානායකතුමනි එක්කෙනෙක් අහුවෙනව නෙවෙයි, දෙන්නෙක් අහුවෙනව නෙවෙයි, 10ක් අහුවෙනව නෙවෙයි, දින දෙකක් ඇතුළත දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වෛරසය ඇතුළු තිබෙන බව පරීක්ෂණෙන් නිර්දාරුව වෙනවා. ඒ කියන්නේ මොකක්ද? මෙම කර්මත් ඔව්
කාරණේට මම මැදිහත් වීමක්
වෙන්නද කෙටියෙන් කාලය
දැන් මගේ පිළිතුරු කතාවේදී උත්තර දෙන්න. මොකද 22 වෙනිදා ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ආපු පිරිස ෂෙරටන් හෝටලේ 6 වෙනිදා දක්වා නිරෝධායනය කළා. එතකොට ඒ අන්තිමටම ආපු කණ්ඩායම. එතකොට 6 වෙනිදා වෙනකොට මේ රෝගීන් අපිට අඳුනාගෙන ඉවරයි. ඒ කියන්නේ මේ අය ෂෙරටන් හෝටලේ නිරෝධායනය වෙනකොට බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ රෝගය මතු වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා මේකට කිසිම සම්බන්ධතාවයක් නැහැ.
මම කියන්නේ මෙහෙම. ඒතකොට ඒක හරි. හැබැයි ඔය අවසන් කණ්ඩායම මම කියන්නේ. මේක අවස්ථා කීපයකදී ගෙනල්ලා තිබෙනවා. එතකොට ඒ කියන්නේ මෙහෙමද? මාර්තු මේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා සැප්තැම්බර් මාසේ 22 වෙනිදා සිට ආපු කණ්ඩායමක සංසන්දනය කරොත් ඔබතුමීට ඔය තර්කේ සාධාරණයි. හැබැයි සැප්තැම්බර් මාසේ 22 වෙනිදා තමයි අවසන් කණ්ඩායම ගෙනාවේ. ඒ නිසා මා කියනවා එම පාලන අධිකාරියත් ආණ්ඩුවක් මොකද ඒක තමයි ආණ්ඩුව පරීක්ෂා කිරීමේ කාර්යය තියෙනවා. වගකීම අත්තරීම අරා තමයි මේ කර්මාන්තාලවට ඇතුළුන්නේ. හරි ඒක ඒක විය හැකි අත්තරදීම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කර්මාන්තාලව තුලට ඇතුළු වුවට පසුව ගරු කතානායකතුමනි මේකේම ආයතන තුල පැතිරෙන තෙක් මොකද මෙමෙනි වසංගතයක් ලෝක පුරා පැතිරෙන බවත් ලංකාවට ඇතුළු වී තිබෙන බවත් එයා අපේ ඕනෑම තරඟට ඇතුළු විය හැකි බවත් ඕනතරම් සාක්ෂි සාධක සාකච්ඡාවන් තිබුණා. ඉතින් ඒක වැඩ කරන තරුණියන් වමනේ දානවා උණ හැදෙනවා කලන්තය දාලා වැටෙනවා මේ අවශ්‍ය වෙන ලෙඩ රෝග ලක්ෂණ සියල්ල පෙන්눔 කරනවා සියල්ල පෙන්눔 කරනකොට ඒ වෛද්‍ය නිලධාරියා පෙනඩෝල් දෙකක් දෙනවා සාධාරණ පරීක්ෂාවට යොමු කරාද ඒ නිසා මේ මුළුමනින් මොකද ඒ ඔවුන් ෆැක්ටරි ඇතුලේ ගුලි වෙලා ඉන්නේ ඒ වගේම ඔවුන්ගේ බෝඩින් නිවස්නවල ඉතාමත් ගුලි වෙලා තමයි ඔවුන් ජීවත් වෙන්නේ ඒ නිසා මෙතන එවැනි තත්ත්වයක් ඇති වුණොත් පැතිරීමේ අවදානම සාමාන්‍ය සමාජයට වඩා දෙගුණ තෙගුණ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ආයතනය වග කියන්න ඕන. ඒ නිසා ගරු කතානායකතුමනි අපේ රටේ නිරෝධායන නීති තිබෙනවනම් සාමාන්‍ය පුරවැසියෙක් මාසිකක් දාගෙන යන්නේ නැතුව අත්අඩංගුවට ගන්න ඕන. ඇඳිරි නීතිය වෙලාවේ ළමයට බෙහෙත් ගෙන දෙන බයිසිකලෙන් ගියයි කියලා අත්අඩංගුවට ගන්න ඕන. හැබැයි මේ සුප්‍රකට කුප්‍රකට ව්‍යාපාරිකයන් තමන්ගේ ආයතන ඇතුලේ ඉන්න සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය කඩාවැටෙමින් තිබීදී මේ රෝග ලක්ෂණ මතු කරමින් තිබුණේ තිබියදී තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේකයි වැදගත් තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේ මිනිස් සම්පත මේ විදිහට හැසිරීම සාධාරණද ඒ නිසා මම හිතනවා පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන මොකද සමාජයේ සාමාන්‍ය පුරවැසියන් කරෙහි තිබෙන නීතිය ඇයි මෙතන ක්‍රියාත්මක නොවුනේ කියන කරුණ පිළිබඳව මා හිතන්නේ පූර්ණ පරීක්ෂණයක් කළ යුතු කියන යෝජනාව මා කරනවා දැන් ගත්තොත් මේක දෙවෙනි පළවෙනි පියවරට වඩා ගරු කතානායකතුමනි මා එදත් කිව්වා දෙවෙනි පියවර පැතිරලා තිබෙනවා දැන් ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන ගණනාවක් දැන් සති දෙකකට ආසන්න කාලයක ඇඳිරි නීතිය මුළු දිස්ත්‍රික්කෙම දැන් දවස් කීපයක සිට ඇඳිරි නීතිය පනවා තිබෙනවා අද මා දැක්කා කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශ කීපයක් ලොක්ඩවුන් තත්ත්වයකට පත් කර තිබෙනවා කළුතර දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශ කීපයක් ලොක්ඩවුන් තත්ත්වයට පත් කර තිබෙනවා කුලියපිටියේ ගිරිල්ලෝ ප්‍රදේශ ගම්මාන කීපයක් ලොක්ඩවුන් තත්ත්වයට පත් කර තිබෙනවා ඒ නිසා ගම්මාන කීපයක සංචරණ සීමාවන් පනවා තිබෙනවා ඒ වගේම දිස්ත්‍රික්ක 6ක් ඇරෙනකොට අනෙක් දිස්ත්‍රික්ක 19කින්ම රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය පළවෙනි පියවරේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට මෙම රෝගය වැළඳෙන්නේ නැති වුණ වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි දැන් වෛද්‍යවරුන්ට වැළඳී තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ වගේම හෙදියන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වැළඳී තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට වැළඳී තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම මා දැක්කා නාවික හමුදා නිලධාරියෙකුට වැළඳී තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම කොළඹ නවුතටාංග විසීමේ ඩොක්කාට ආයතනයේ දැනට වාර්තා වෙනවා 18කට ආසන්න ප්‍රමාණයක් එතන වැළඳී තිබෙන බව. ඒ වගේම මෙනින් මාකට් එකේ සෙනග ඉතාමත් කිටි කිටි ගැවසෙන තැනක 100ක් පරීක්ෂණ ගන්නකොට 49ක් පොසිටිව් වෙනවා. ඊයේ මා දැක්ක තවත් 182ක් එම ආයතන තුල පොසිටිව් තත්ත්වයට පත් වී තිබෙන වෛරසය ඇතුළු වී තිබෙන බව පරීක්ෂණ වලින් දරු වී තිබෙනවා. ඒ නිසා ගුලි ගුලි රට පුරා පැතිරලා තිබෙනවා. ඒ නිසා පළවෙනි අධිකරේ පැතුරුණාට වඩා වැඩි ප්‍රමාණයකින් දෙවන අධිකරේ පැතිරී තිබෙනවා. දැන් මොකද ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග? ආණ්ඩුවට ගත යුතු ක්‍රියාමාර්ග දෙකක්. නෑ ආණ්ඩුව පළමු කොටම මේ පැතිරී වී තිබෙන තත්ත්වය කුමන තත්ත්වයක්ද? මේ පාලිත තත්ත්වයක්ද? සමාජීය තත්ත්වයක්ද? මම හිතන්නේ ඒක අපි නිගමනය කළ යුතු නෑ. මට කියන්න බෑ මේක පාලිත තත්ත්වයක් ඇතුලේ තිබෙනවාද? සමාජ තත්ත්වයක් බවට පත් වී තිබෙනවාද? ඒක මගේ කාර්යභාරය නෙවෙයි. නමුත් අපිට බාහිරින් පෙනෙන සාධකෙක මේක යම් ප්‍රමාණයකට සමාජගත වෙමින් තිබෙනවා කියලා හැඟීමක් තිබෙනවා. හැබැයි ඒ සඳහා තාක්ෂණික දැනුම, ඒ සඳහා අවශ්‍ය තොරතුරු, දත්ත සියල්ල තිබෙන්නේ වසංගත වෛද්‍ය ඒකකයක. ඒ වසංගත සෞඛ්‍ය වර්ධන ඒකකයක. ඒ නිසා මම හිතනවා එම ඒකකයේ විසින් තමයි මෙම තත්ත්වය සමාජ තත්ත්වයක්ද නැද්ද කියලා කියන්න ඕනකම තිබෙන්නේ. ඒක අපේ කාර්යයක් නෙවෙයි, ඒක තාක්ෂණික කාර්යයක්. ඒ නිසා ගරු ඇමතුමිය මේ පාලිත තත්වයක් නම් පාලිත තත්වයක් කියන හේතු සාධක මොනවාද? මෙය සමාජ දක්වා පැතිරී නැත්නම්
ඒ පැතිරි නැතයි කියලා කියන තියෙන සාධක මොනවද කියලා පාර්ලිමේන්තු ඉදිරිපත් කරනයි තාක්ෂණික කරමු. මොකද මම මේක සමාජීය තත්ත්ව දක්වා වර්ධනය වෙලා තිබෙන කෙනෙක් සාධාරණ නෑ. ඒ සඳහා තාක්ෂණික ක්‍රියාදාමයක් තියෙනවා. ඒ සඳහා ආයතන තිබෙනවා. ඒ ආයතන තොරතුරු එක්රැස් කරගන්නවා. ඒ තොරතුරු මත පදනම්ව තමයි ආණ්ඩු විසින් ප්‍රකාශයට පත් කළ යුත්තේ කුමක්ද කියලා. එනිසා මේ තත්ත්වය කුමක්ද කියලා මේ පාර්ලිමේන්තුවට ඔබතුමිය පැහැදිලි කරයි කියලා මා විශ්වාස කරනවා. ඒ තත්ත්වය කුමක්ද කියන එකට නිකම්ම පාලිත තත්ත්වයක් කියනවට වඩා සාධක තොරතුරු මත මෙන්න මේ අනුව මේක පාලිත තත්ත්වයක් කියලා කිව්වොත් හොඳයි. ඊළඟ මේකට ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි ගරු කථානායකතුමනි සම්පූර්ණ රට වසා තැබීම නැවත වතාවක්. එසේ නැත්නම් රට මෙසේ විවෘතව තබා ගනිමින් කොවිඩ් වසංගත තත්ත්වය පිළි අර ගනිමින් රට ඉදිරියට ගෙන යාම. මේකට ගන්න තියෙන ක්‍රියාමාර්ග දෙක. මේ ක්‍රියාමාර්ග දෙකත් ආණ්ඩුවට ගැනීමයි අයිති තිබෙනවා. මොකද මේ දෙකේම හොඳ සහ නරක තිබෙනවා. රට යලි යලිත් මුළුමනින්ම වසා තැබීම හොඳද? නැවත විවෘත කරාට පසු ඒ විදිහ නැද්ද? ඒ තර්කයේ තියෙනවා. ඒ වගේම පාලිත තත්ත්වයකට සාමාන්‍ය ජන ජීවිතය ගෙන යන එක හොඳද නරකද? ඒකටත් තර්ක තිබෙනවා. එනිසා මා හිතනවා රට මුළුමනින්ම වසා තැබිය යුතුද? එහෙම නැත්නම් පාලිත තත්ත්වයක්. ඒ කියන්නේ අපි මෙම වසංගත තත්ත්වයේ පිළි අරගනිමින් සමාජ ජීවත් වෙන්න සූදානම්ද කියන කරුණු දෙකෙන් ආණ්ඩුව තීරණය කරන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ගික. දැනට පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සහ ප්‍රකාශයන් අනුව ආණ්ඩුව දැනට අරගෙන තිබෙන ක්‍රියාමාර්ගය තමයි කොවිඩ් වසංගත තත්ත්වය පිළි අරගනිමින් රට විවෘත කොට තැබීම. තමක් නෑ. මේ දෙකටම තර්ක තිබෙනවා. වසා තබලා කවද වෙන වසා තබන්නේ? විවෘත කරොත් ආයේ ඒ විදි නැද්ද කියලා සැකේ තිබෙනවා. නිසා ආණ්ඩුව තීරණය කරනවා නම් මෙම වසංගත තත්ත්වය පිළි අර ගනිමින් සාමාන්‍ය ජන ජීවිතයක් පවත්වාගෙන යන්න ඒක තමයි ආණ්ඩුව තීරණය. හැබැයි දැන් එහෙනම් අන්නේ වසංගත තත්ත්වය පිළි අර ගනිමින් සාමාන්‍ය ජන ජීවිතයක් පවත්වාගෙන යනවා නම් ඒක මීට පෙර තිබුණු සමාජ ජීවිතය වෙන්න බෑ. ඒකනේ. ඒකට පස්චාත් කොවිඩ් වසංගත තත්ත්වයට අනුරූපී වන සමාජ ජීවිතයක්. මේක තමයි වැදගත්. පස්චාත් කොවිඩ් වසංගත තත්ත්වයට අනුරූපී වන සමාජ ජීවිතයක්. අන්නේ සමාජ ජීවිතය සඳහා අවශ්‍ය රෙගුලාසි තමයි මා හිතනවා නිරෝධායන පනත හරහා තවත් අලුතෙන් වගන්තය තුලක් කරලා සෞඛ්‍ය අමුතුමිය විසින් ප්‍රකාශ කළත් හොඳයි. දැන් අපි එහෙමනම් මේ පස්චාත් කොවිඩ් තත්ත්වයට සමාජ සූදානම් කිරීම. එහිදී ඔබතුමිය වැදගත් කරුණු දෙකක් ඉදිරිපත් කළත් එකක් තමයි මුවාවරණ පැළඳවීම. හොඳයි. හැබැයි මම දැනගන්න කැමති කරු කතානායකතුමනි මේ මුවාවරණ සඳහා තිබෙන ප්‍රමිතිය කුමක්ද? දැන් මුවාවරණ නිෂ්පාදනය ස්වයං රැකියාව බවට පත් වෙලා තිබෙනවා. කාන්තාව දෙන්නේ ගෙදර දාගෙන මහාන තත්වයක බවට පත් වී තිබෙනවා. ඒ නිසා දැන් අත්තර ගත්තොත් මේ මුවාවරණවල ප්‍රමිතිය අර පොලිසියට බය හෙල්මට් එක දාගෙන යනවා වගේ බයේ මුවාවරණ දාගෙන යනවා. මේ තත්ත්වෙට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ මුවාවරණ පිළිබඳ ප්‍රමිතිය පිළිබඳව තමුන්නාන්සේලා ලබා දී තියෙන නිර්ණායක මොනවද? ඒ නිර්ණායක වලට අනුව මුවාවරණ ලබා දෙනවාද කියන එක. ඒ වගේම ප්‍රමිතිය පමණක් නෙවෙයි මිල ගණන් පිළිබඳවත් යම් ස්ථාවරක් ආණ්ඩු ඉදිරිපත් කළ යුතුයි. මොකද දැන් මුවාවරණ පළඳීම අනිවාර්ය කර තිබෙනවා. ඒ වගේම කවරෝ පොදු ස්ථානයකට ඇතුල් වීමේදී සැනිටයිස් අත සෝදා ගැනීම සඳහා තමුන්නාන්සේ ඔබතුමිය ඉදිරිපත් කර තිබෙන නිරෝධායන පනතේ නීතිය. හැබැයි මේ සැනිටයිස් වල තියෙන ප්‍රමිතිය මොකක්ද? මා දන්නවා මේ තත්ත්වය ඇති වුණාට පසුව සැනිටයිස් නිෂ්පාදනය කර ව්‍යාපාරිකයෝ ආවා. සමහර අයට ඒ වෙනුවෙන්ම එතනෝ ලයිසන් දුන්නා. දන්නේ නැති. ඒ වෙනුවෙන් මෙතනෝ ලයිසන් දුන්නා. සැනිටයිස් නිෂ්පාදනය කරන්න. කමක් නැහැ. ඒක අවශ්‍යයිනේ. නමුත් ඒ වෙනුවෙන් මෙතනෝ ලයිසන් දෙමින් ඒ වෙනුවම සැනිටයිස් නිෂ්පාදනය කරනවා. හැබැයි එහි තියෙන ප්‍රමිතිය කුමක්? දැන් එක පාට රෝස පාටර තියෙනවා, නිල් පාටර තියෙනවා, සුදු පාටර තියෙනවා නේද? අතේ ගන්නකොට නිකන් පොඩ්ඩක් හිරිවැටෙනවා වගේ දැනෙනවා. ඉතින් මම අහනවා මේකේ ප්‍රමිතිය කුමක්? එනිසා තමුන්නාසලක අමාත්‍යංශ විසින් නිරෝධායන පනතහරා වැදගත් රෙගුලාසි දෙකක් දාලා තිබෙනවා. හැබැයි රෙගුලාසි දෙක ක්‍රියාත්මක වීමේදී කරන නියාමනය කුමක්ද? ඒක වැදගත්. ඊළඟ තමයි සමාජ ඒකරාශීම් පිළිබඳ ඔබතුමිය දාලා තියෙන නිර්ණායකයක් අඩුම තරමේ මීටරයක දුරින් සිටිය යුතුයි කියලා. ඉතින් මා හිතනවා පාර්ලිමේන්තුවේත් අපි මීටරයක දුරින් නැහැ. ඔබතුමිය කිව්ව එක සමාජයට මොකද අදාළ නැහැ. ඒක පෞද්ගලික තැනක් වගේ කමක් නෑ කතරින් නේද? ඒ කම්පැනික් වගේ නේද? කොහොමත් පොඩි කම්පැනි ගතියක් තියෙනවා. ඒ නිසා මට එකමක් නැහැ. හැබැයි අනිත් සමාජයේ කොහොමද අපි මීටරයක දුරින් තියාගන්නේ? එතකොට ඒ නිසා අපි මීටරයක දුරින් තියාගෙන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරනවායයි කියන එක මම හිතන්නේ යෝග්‍ය නෑ. මොකද සමහර රාජ්‍ය ආයතනවල මේ තියෙන ඉඩ ප්‍රමාණයත් මේ ඉන්න සේවක ප්‍රමාණයත් මේ තිබෙන කාර්යයන් කිරීම සඳහා ප්‍රමාණවත් නැහැ. එහෙනම් අපි රාජ්‍ය ආයතනවලට යම් නිගමනයන් කීපයක් දෙන්න ඕන. ඕගලඟ හදිසි කාර්යයන් මේවා. මෙන්න මේ කාර්යයන් වලට කාර්යයන්ට පමණයි මේ කාලය තුල අපි සීමා කරන්නේ. මේවා හදිසි කාර්යයන් නෙවෙයි. ඒවා අපි ටික කාලයකට පසුව තබනවා. එතකොට අපිට ඒ ඉඩ ඇතුලේ කාර්ය මණ්ඩලය සීමා කරගන්න පුළුවන්කම තිබෙනවා ගරු එමුතුමනි.
ඔව්. අනුකමාර මෙතුමා මේ ඒ ගැසට් එකේදී නීති සම්පාදකයා අදහස් කරේ පිට පරිශ්‍රයන්. ඒ කියන්නේ ඇතුලේ
පරිශ්‍රයන්. අභ්‍යන්තර පරිශ්‍රයන් නෙවෙයි.
ඇතුලේ පරිශ්‍රයන් නෙවෙයි. ඒක අර්ථ නිරූපණය කරලා තියෙනවා පොදු ස්ථානයක් කියන්නේ මේ මියන් මහජනයා ගැවසෙන පිට පරිශ්‍රයන් කියන එක.
ආ ඒ කියන්නේ හරි
උදව් උදව්. වගකීමක් තියෙනවා පුළුවන් තරමක් දුරස්ථ භාවය පවත්වාගෙන යාම.
ඒ කියන්නේ මම ඒකට ඒක එතුමිය කියනවා නම් ඒක තමයි ඒකෙන් අදහස් කරන්න කියලා. මම හිතුවේ පොදු ස්ථාන කිව්වහම පොදු ස්ථාන අභ්‍යන්තරවත් තියෙනවා පොදු ස්ථාන බාහිරවත් තිබෙනවා. නමුත් මේ දෙක දුරස් ඇතුළත් වෙන්නේ බාහිර පොදු ස්ථානවලට. හැබැයි අභ්‍යන්තර පොදු ස්ථානවලටත් මම හිතනවා නිරෝධායන නීති කවරුවත් නමුත් යම් රෙගුලාසි ප්‍රමාණයක් හඳුන්වා දෙන්න වෙයි. මොකද බාහිරව රෝග වැළඳ කෙනෙක් අභ්‍යන්තරව තමයි මේක මේ පැතිරීමේ වැඩි ඉඩ තිබෙන්නේ. ඒ කියන්නේ එතන තමයි ඒකට ගුලි වෙලා ඉන්නේ. ඒක ඒසී කාමරේ ඉඳීම. ඒක ඒ නිසා අර බාහිරව නිකන් පාරේ යනකොට ඇඟේ ගැ හැප්පීගෙන ගියත් ඒ රෝගේ වැළඳීමේ ඉඩකඩ අඩුයි. හැබැයි ගෘහස්තව තමයි අභ්‍යන්තරව තමයි මේ පැතිරි මම හිතන්නේ බැන්ඩික්ස් ආයතන උදාහරණයක විශාල සේවකයන් ප්‍රමාණයක් කර්මාන්ත ඇතුළේ ගුලි කර තිබීම. එම සේවක සේවිකාවන් බෝඩින් හවුස් එක ඇතුළේ ගුලි කර තිබීම. බැලු බැල්මට ඒක අභ්‍යන්තර ස්ථානයක්. හැබැයි පැතිරීමේ වේගය වැඩි. ඒ නිසා බාහිර ස්ථාන වගේම අභ්‍යන්තර ස්ථානවල මේ පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු කියලා මා හිතනවා ගරු කතානායකතුමනි. ඊළඟ තමයි ප්‍රවාහනේ. මම හිතන වැදගත් දෙයක් අපේ රටේ ප්‍රවාහන පද්ධතිය සාමාන්‍ය කාල පරිච්ඡේදවත් ගරු කතානායකතුමනි. පාස්කම් සහිත ප්‍රවාහන පද්ධතියක් අපිට නැහැ. එතන මෙවැනි තත්වයකට ඔරොත්තු දෙන්න ප්‍රවාහන පද්ධතිය අපි කොහොමද වර්ධනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රවාහන පද්ධතිය හරහා අවශ්‍ය වෙන මේ පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සමාජයට ගැලපෙන ආකාරයකට අපි මේ කළමනාකරණය කළ යුතුත් කියන යෝජනාව අපිට තිබෙනවා. ඒ නිසා අපි සූදානම් වෙන්නේ සමාජයක් හැටියට රටක් හැටියට අපේ සූදානම මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ජීවත් වීම නම් ඒකයි මම කියන්නේ. ඒක අපි මේ බරෙන් ඉදිරිපත් කරමින් ඊට අවශ්‍ය වෙන සමාජ අවධානයත් සමාජ සංස්ථාවල අවධානයත් ඒ වගේම ගරු කතාන දේශපාලන ව්‍යාපාරවල අවධානයත් යොමු කරමින් එක මෙහෙයුමක් ඕන. මොකද අපිට අවුරුදු දහස් ගණනක් තිස්සේ හුරු පුරුදු වෙච්ච ජීවිතයක් තිබුණා. අපි සාමාන්‍යයෙන් අපි මලගෙදරකට ගිහිල්ලා බොඩි එක බල්ලා එනවා විතරක් නෙවෙයි පැය 7-8ක් කතා කරමිනුත් ඉන්නවා. ඒක අපේ සාමාන්‍ය සම්ප්‍රදාය සමාජ ජීවිතය තිබුණා. විවාහ උත්සවයකට ගිහිල්ලා සුබපතලා එනවා විතරක් නෙවෙයි එතන කාලා බීලා නටලා නේද ඊට පස්සේ නිදියලා වැටිලා ඔක්කොම කරලා එනවා. ඒක තමයි අපේ සමාජ ජීවිතය. හැබැයි දැන් කරු කතා නැහැ මේ අලුත් තත්ත්වයට අනුව සමාජ ජීවිතය එතන තියාගන්න පුළුවන්. ඒ නිසා මේ නව තත්ත්වයට සමාජය සූදානම් කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රචාරක අධ්‍යාපනික මෙහෙයුමක් අවශ්‍යකම තිබෙනවා. එහෙම නැතුව බය වෙන්න එපා. මේකෙන් මැරෙන්නේ ඩෙංගු වලට ඩෙංගුලි මීට වඩා මැරුණා මදුරුව මීට වඩා විසයි මේ වගේ කතාවල යන්න එපා කියලා මම කියන්නේ. අවදානමක් තිබෙනවා. එම අවදානම හැම අපි සමාජය පවත්වාගෙන යන ලෑස්තිලා ඉන්නවා. එඳන් සමාජය තුළ අපිට අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ සමාජයේ හුරු වී තිබෙන ඒ දේ අත්තරලා මේ තම තත්ත්වයට අනුව සමාජය හුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් ආණ්ඩුසුන් අනුගමනය කළ යුතු කියලා මම කල්පනා කරනවා. ඊළඟ මේ තත්ත්වයේ හැමුවේ අභියෝගයට පත් වී තිබෙන විශාල ශේස්ත්‍ර ගණනාවක් තිබෙනවා. මම ඔබතුමාට එකින් එක කියනවා. එකක් විදේශගත ශ්‍රීලාංකිකයින්. මේ විදේශගත ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රශ්නය මා දන්නවා රටක් හැටියට සියලු දෙනා එක විට ගෙනමින් බලා ගැනීම කියන දුෂ්කර කාර්යයක්. හැබැයි අපිට න්‍යාය පත්‍රයක් තියෙනවා සැලැස්මක් තිබෙනවා. මේ වෙනකොට අපි ඒගොල්ලෝ ගෙනලා අවසන් කරනවා. නමුත් අද සිදු වී තිබෙන දේ තමයි ගරු කතානායකතුමනි මේ විදේශගත ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රශ්නේ ජාවාරමක් වෙලා තිබෙනවා. මා දැක්ක පසුගියදා අද පුවත්පතේ වාර්තා කරලා තිබුණා කොරෝනාව ගරානාවක් වෙයි කියලා. ගරු කතානායකතුමනි මා ගාව තිබෙන එක් සමාගමක් විසින් ඕමාන් රාජ්‍යයෙන් කැඳවන ගෙන්වනලද කණ්ඩායමගේ පැකේජ් එක. ගරු කතානායකතුමනි ඒක ආසන්න වශයෙන් ගත්තොත් 313,000. දැන් සාමාන්‍යයෙන් ඕමාන් රජ වැඩ කරන සාමාන්‍ය ගෘහ සේවිකාවකට සාමාන්‍ය වැටුප ගත්තොත් රුපියල් 60,000ක්වත් නෑ. ඒ කියන්නේ මාස 5ක වැටුප 313,000ක පැකේජ් එකක්. පැකේජ් එකේ අඩුම තරම ගත්තොත් ටිකට් එක රුපියල් 50,000ක් වෙයි. ඊළඟ නිරෝධායන වෙන 12,500 ගාණ ගන්නවා දින 14ක්. ඒතකොට 176,000යි. ඒ වගේම PCR 3ක් කරොත් 15,000යි. එහෙම එකතු කරත් ගරු කතානායකතුමනි යන්නේ එහෙම එකතු කරත් ගන්නේ 240,000යි. හැබැයි 2,13,000ක් ගන්න.
ඔතුමයි කාලය
ඔව් මම අවසන් කරමු. එනිසා ගරු කතානායකතුමනි මේ විදේශගත ශ්‍රමිකයන්ගේ මේ ගරානාව නතර කරන්න මේ කොම්පැනි කීපයක් පවුල් වෙලා කරන ඒකෙදි දෙවනි කරුණ ගරු කතානායකතුමනි මා ඒ වගේම දැක්කා සමාජ දාල අඩවි මේක තේරුම් ගත්තාම ඔබතුමියට ඇති මම හිතන්නේ පැහැදිලි කරන්න ඕනේ ත්‍රිරෝද රථවලට ත්‍රිරෝද රථ රියදුරන්ට හයර්නේ බස් රථවලට සෙනගනේ රෙන් කාවලට හයර්නේ වැඩබිම් වලට බඩුනේ කුලි වැඩ කරන මිනිස්සුන්ට වැඩනේ ටියුෂන් කරන ගුරුවරුන්ට පන්තිනේ මොන්ටිසෝරි වලට වැඩනේ සංගීත කණ්ඩායම් වලට ප්‍රසංගනේ උත්සව භාණ්ඩ ස්ටේට් ලයිට් සවුන්ඩ්ස් වලට වැඩනේ හෝටල් වලට වෙඩින්නේ හැමතැනටම 5000නේ මිනිසුන්ට වැලේ වැලනේ ඒ ප්‍රදේශි එනිසා මා හිතනවා මේ මේ අර්බුදයේ හේතු කොට විවිධ සමාජ කණ්ඩායම් ගණනාවක් තියෙනවා අර්බුදයට ලක් වෙලා තිබෙන. අන්නේ සමාජ කණ්ඩායම් ත්‍රිවිරෝධ රත විරෝධම් වෙන්න පුළුවන් එදිනෙදා ව්‍යාපාරයක් කරන්න වෙන්න පුළුවන් පාරේ පාපැදියෙන් එළවලු ටිකක් විකුණන කෙනා වෙන්න පුළුවන් මේ සියලු සමාජ ජීවිතවල අඩාල වීමක් තියෙනවා ඒගේ සමාජ ජීවිතේ නැංවීම සඳහා යම් වැඩ කටයුත්තක් කරන්න ඒ වගේම දුවදරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මම අතර වෙන බොහොම